Honorable Sumandiran, you have 12 minutes.
Thank you, presiding member, for the opportunity to say a few words. The previous speaker concluded by saying there is karma, and those who cause this carnage will suffer eventually. His words have already come true. Former president, who is supposed to have engineered this and come to power, was chased away by the people of this country from that seat in an unprecedented way. So karma does perhaps follow according to his belief. Many people who said we cannot allow any international investigation, that's a violation of the sovereignty of this country, are now calling for international investigation. That is also a turnaround. When we said an international investigation would be the only independent inquiry into the excesses that were said to have been committed during the civil war, many said, no, our constitution doesn't allow it. Constitution says nothing about that. In fact, the Minister for Justice and Constitutional Affairs, when he was in the opposition, presented a private member's bill in which he provided for international judges to inquire into allegations against Superior Court judges. He did not think that that was unconstitutional at that time. Many today do not think that that is unconstitutional. It is not unconstitutional. In any case, with regard to the civil war, there have been international inquiries. There was a panel of experts report, there was an OISL inquiry, and those reports are available. Government also agreed to a hybrid court in 2015 and later resiled from that endorsement and said we are co-sponsorship, we are now withdrawing. I am reminding these matters because even in a matter where the state and another party were involved in a battle, the only possible independent inquiry can be an international one because the state was one side to the conflict. Of course, there have been many inquiries, as I said, but there has to be prosecution stemming from that. Coming to the Easter bomb attack, when the Parliamentary Select Committee reported its findings in October 2019, we very specifically pointed to what is being said now. Even in the executive summary, we raise a question as to whether this was done in order to create in the country a call for a strong leader with the presidential elections due to happen later in the year. We said that because everything pointed towards that. There was no hard evidence, but all circumstantial evidence pointed towards that. And now that is slowly but surely being revealed. The Channel 4 revelations, again, I must say, many today accept what the Channel 4 has revealed with regard to the Easter bombing. The same Channel 4, several years ago, put out two documentaries, Killing Fields and Killing Fields 2. Lots of things were said about that. But even those who decried those are now basing their reliance on the documentary now released. We know that what it says is true, because there are several instances that we are personally aware of which fit in with the story that is being told there. And I want to refer to one matter that is not altogether in the Channel 4 revelation, but in Azad Maulana's voice recording and his statement made to the OHCHR, he has revealed this. But before doing that, I must make a disclosure in terms of the Code of Conduct for Parliamentarians, Clause 19, about my involvement in some of these matters as I have appeared. I appeared in the High Court in Batticlo when Honorable Sivanesasura Chandragandhan was granted bail. I appeared for the aggrieved party and objected to bail being granted in November 2020. And so I have some involvement in the matter, and I must disclose it in terms of Clause 19 of the Code of Conduct for Parliamentarians. I must also refer to Standing Order 83.1, which says the personal conduct of certain personalities, including judges, should not be subject to reference in a speech in Parliament. I'm saying that because I'm going to refer to some conduct, but that's not personal conduct, but I'm going to refer to conduct of judges in their official capacity. So I'm not violating any standing orders. Azad Maulana very clearly sets out how Pullaiyan was granted bail first and then released from that case. He mentions names of judges, although I can mention it here. I'm not mentioning the names of judges for propriety's sake. When a confession made by a co-accused was admitted in evidence by the High Court of Batticlo, he says there was a meeting which he attended along with the judge, and it was planned that an appeal would be made and that judge would then dismiss that confession as inadmissible evidence. And that in fact happened. The name of the judge he mentions is the judge who gave that order. Incidentally, that judge, who is a judge of the Supreme Court today, and this is a very serious matter, was an accused in a bribery case a few years ago in the Magistrates Court in Colombo. He was prevented from sitting as a judge during that time. But when government changed, that charge before the Magistrates Court was withdrawn. Later he was promoted, and now he's a sitting judge of the Supreme Court. Isn't this a shocking thing that's happening in this country? Now, apparently it was he who had a meeting planned and said, I will rule that this confession is inadmissible, and the Attorney General can thereafter say there is no evidence to continue to prosecute Pullaiyan. Attorney General apparently objected to this, and I must salute Honorable the former AG Dapuladi Liruvera for that, and he has mentioned Deputy Solicitor General Madhava Tenakon also not wanting to accede to this request. Now, I know some of these to be true, because when I appeared in the High Court before a special judge, and Azad Maulana says how that special judge came to be appointed, because the judge who was sitting there had refused to comply with this and wanted a transfer out, and he was transferred to Colombo. And we know he was transferred to Colombo, that judge. I know that he was transferred to Colombo. And another judge who was sitting in Vaunia at that time was approached to do this. And that judge, in order to get out of this difficult situation, had said, the parliamentarian who was killed, Joseph Parnasingham, was a Tamil Catholic. If a Hindu or a Muslim judge releases Pillaiyan, there'll be suspicion. So let's find a Tamil Catholic judge. And he spoke to a Tamil Catholic judge and got him appointed to Batticlo as a special judge to hear this bail application. And that is how the matter was taken up in the Batticlo High Court.
Mantuma Katagana.
பேரை சுமந்திரன் அவர்கள் தொடர்ந்து சொல்லிக் கொண்டிருக்கிறார். சுமந்திரன் அவர்கள், நீதிமன்றத்தை பற்றி நீ பேசிக் கொண்டு என்னுடைய வழக்கு சம்பந்தமாக என்னை இந்த நாட்டினுடைய நீதிமன்றம்
ஜட்ஜ் And I objected to bail, and the judge was taken aback. He said I had no status to appear. It's all a matter of record. And he adjourned proceedings, took about half an hour's recess, probably made some telephone calls, then came and said, okay, you make your submissions, and still granted bail. That day, we couldn't leave the courtroom in Batticlo because there were people who...
Honourable Member, you have one more minute.
Thank you. He's still making a threat. He's making a threat now again. There were people lined up and we had to be given special protection to go out of the courtroom that day. Channel 4 shows how when he came out, all that crowd that was there to greet him, because they knew that he was coming out that day. All this had been planned. I am a witness to many of these things that happened. And that is why I am placing it on record here. Nothing about Pillaiyan. Everybody knows about Pillaiyan. Somebody has said that he is very soon going to publish a list of murders he has committed. Nobody cares about him. But I am concerned about the judges who are still serving, who have been party to this great betrayal of the trust of the people. Thank you.
Thank you.
என்னுடைய பேரை தொடர்ந்து சொல்லுவதையோ, நீதிமன்றத்தை அவமதிப்பதையோ, நேரே நான் இருக்கிற பேசுவதும் அவர் சட்டத்தின் எடுப்பில் பொருத்தமான விடயங்கள் இல்லை. இப்படியான விடயத்தை நீங்க அனுமதித்தால் எங்களுக்கு நேரம் தர வேண்டும். அவர் உங்களுக்கு தெரியும், வடக்கு கிழக்கு அரசியல் நிலைமை தெரியும். அவங்கள என்னை தாக்க வேண்டும் என்பதற்காக கருத்து சொல்கிறார்கள். நானும் மக்கள் பிரதிநிதி, அவரும் மக்கள் பிரதிநிதி. அந்த கௌரவத்தை கொடுக்க அவர் முதல் சட்டத்தினை பழகி கொள்ள வேண்டும். அவர் ஆங்கிலத்தில் அழகாக பேசுவதற்காக எல்லாத்தையும் அபகாரப்படுத்தி பேசக்கூடாது. இவர்கள் நியமித்த நீதிபதி தான் எங்களை அடைத்தார் சிறையில் அடைத்துவிட்டு அவர் உங்களுக்கு பேசியிருக்க வேண்டும். எங்களை நீங்கள் அரசியலே தூக்கிட வேண்டும்.
மீலாகட்ட அப்பே சாமர் சம்பத் தசநாயக மந்துமா அப்பத்துமாட்ட வினாடி பாலோ காலத்தினோ
கரு முலாசனே மந்திரி துமணி அது அவருது හතරක් තිස්සේ කතා කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධව දිගින් දිගටම මේ රටේ කතා කරනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ අපි බලාගෙන හිටියා, කමිටු පැවැත්වුවා, උසාවි තිබ්බා, පල්හැට ගෙනල්ලා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ප්‍රශ්න කරා, උසාවි වගේ ප්‍රශ්න කරපු අවස්ථා තිබ්බා. පහළ මේ පාර්ලිමේන්තුවේ අපි එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරේ නැහැ. නමුත් හැමදාම මාධ්‍යයෙන් හවසට පෙන්නනවා, ප්‍රශ්න කරනවා, ගෙන්නනවා 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 ගෙන්නනවා. ඒ කාලේ මේ යෝජනාව විපක්ෂය ගෙනාපු යෝජනාවක්. මේ යෝජනාව විපක්ෂයේ කට්ටිය, එතකොට මේ ආණ්ඩු පක්ෂයේ හිටපු කට්ටියම තමයි මේ යෝජනාව ගෙනාවේ. එතකොට මේ යෝජනාව ගේන කාලේ තමයි ආණ්ඩු පක්ෂේ නියෝජනය කරපු මන්ත්‍රීවරු ඉන්න කාලේ තමයි මේ බෝම්බ පිපිරුවේ. එතකොට ඒ අය තමයි මේ පැත්තේ වාඩි වෙලා හිටියේ. දැන් අපි ගරු මූලාසනේ මන්ත්‍රීතුමා, දැන් මේ අපි ආණ්ඩු පක්ෂේ වාඩි වෙලා ඉන්නවා. දැන් අපිට කියන්න පුළුවන් ද කවදා හරි මොකක් හරි සිද්ධියක් වුණාම අපි ජනාධිපතිතුමා අගමැතිතුමා අපි ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට වගකීමෙන් බෑර ආරින්න පුළුවන් ද? දැන් අපි ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි අද මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආණ්ඩුව නියෝජනය කරන අපිට වගකීම් බෑරව ඉන්න පුළුවන්ද? අපි වගකීම් ගන්න නැතුව ඉන්නව නෑ නෑ අපි ඒ වෙලාවේ හිටියේ නෑ කියලා කියන්න පුළුවන්ද? බෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හොඳ හෝ නරක ඕගොල්ලෝ 2015 පත් කරගත්තා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හොඳද නරකද කළුද සුදුද පොළොන්නරුවේද කියලා නෑ. පත් කරගත්තේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ පත් කරගෙන ඕගොල්ලෝ ජනාධිපති තමන දනදුර දීලා අගමැතිකම අරගෙන ඕගොල්ලෝ තමයි ඒ ආණ්ඩුව කරගෙන ගියේ. ඒ ආණ්ඩුවේ නිවාස ඇමතිකම් කරා. ඒ ආණ්ඩුවේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිකම් කරා. ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා හිටියා. ඒ ආණ්ඩුවේ සියලු දෙනා කතෝලික ක්‍රිස්තියානි ජනතා වෙනුවෙනුත් ඇමතිවරු හිටියා. ඒ සියලු දෙනා ඉඳගෙන තමයි මේ රට පාලනය කරේ. දැන් ඒකල්ල කියනවා මේ වගකීමෙන් බාර කරන්න බෑ කියලා. සමහර ඇමතිලා අලි බලන ඇමතිලා හිටියා. ආරක්ෂක ඇමතිකම් ඉල්ලුවම දුන්නේ නැති පාර අලි බලන ඇමතිකම දීලා තිබ්බා. ඒ ඇමති දැන් අද මෛත්‍රීපාල ජනාධිපතිතුමයි ඒගොල්ලෝ බැනගන්නවා. ඒගොල්ලෝ බැනගන්න බෑ. මේකට බැනගන්න ඕනේ ඒගොල්ලෝ ඒවකට පාර්ලිමේන්තුව නියෝජනය. අපි 2015 අපි 2015 සිද්ධිය වෙනකොට මෙතන අපි පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය නෙමෙයි. ඒවකට පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය ඉන්න කාලේ සිදුවෙච්ච සිදුවීම් මම මේක. මේක මොකද්ද? මේ සිදුවීම සිදුවෙන්න අවුරුදු ගානකට කලින් විජේදාස රාජපක්ෂ මේ රටටම කිව්වා. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේදී කියනකොට අද පාර්ලිමේන්තුව නියෝජිතව මුජබිල් රෞමාන් ඒකට විරුද්ධව කතා කරා. මේක නෑ කියන්න බෑ. දැන් අපි පෙරේදා අපිව පහල කමිටු කාමරේ එකට ගෙනියලා CID එකෙන් ඇවිල්ලා පොලිස්පති ඇවිල්ලා මේ සම්බන්ධව අපිට කරුණු පැහැදිලි කරා. එතකොට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එතන ගිහින් අහගෙන හිටියා. සමහර විපක්ෂ අයට කතා කර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඒව අහනකොට ඉන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබ්බා. මේක මොනවද නෑ කියන්නේ කොහොමද? මේක දන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? 19 වෙනිදා මේක පුපුරනකොට මේ මෙදා පුපුරන දවසේ මේක පුපුරපු දවසේ වෙනකන් මේක නොදෙන හිටියද? නෑ. අපිට 9 වෙනිදා මම එතකොට ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා MSD එකට දැනුම් දීලා තිබ්බේ 9 වෙනිදා. බදුල්ලෙන් MSD එකට පණිවිඩයේ මැසේජ් එක ගන්න එන්න එපා කියලා ලිපියක් ගන්න තියනවා කියලා අපේ MSD එකේ ප්‍රධානියට එන්න කියලා තිබ්බා කොළඹට. MSD එකට 9 වෙනිදා දැනුම් දීලා තිබ්බා. නෑ කියන්නේ කොහමද? පොලිස්පති උතුර එදා අපිට එළිවෙච්ච කරුණු අනුව අපි දන්නවා නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර. ජ්‍යෙෂ්ඨ පොලිස්පතිනි බස්නාහිරට මේ පණිවිඩය දීලා තියෙනවා. බෝම්බ පිපරුවා කොළඹ හෝටල් 3යි කටුවාපල්ලිය කොච්චිකඩේ පල්ලිය ඔක්කොම කොළඹට අමතරව පිටස්තර ප්‍රදේශවලින් එක මඩකලපිවේ බෝම්බ පිපිරීම විතරයි. කොළඹ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැසේජ් එක යවන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතින මැසේජ් එක ගිහිල්ලා තියෙනවා බස්නාහිර. එහෙමනම් සියලුම පොලිස් ස්ථානවලට යවන්න ඕන. යවන්න මැසේජ් එක එදා පණිවිඩය දීලා තියෙනවා. PSD එකේ ඩිරෙක්ටර්ට ඒ වගේම MSD එකේ ඩිරෙක්ටර්. එතකොට බස්නාහිර පළාත් සභා බස්නාහිර ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමා එහෙනම් කවුද මේක නෑ කියන්නේ කොහමද? මේක දන්නේ නෑ කියන්න බෑ. මේක 9 වෙනිදා වෙනකොට WhatsApp පණිවිඩය ඇවිල්ලා තියෙනවා. මේක දැනුම් දීලා තියෙනවා මෙහෙම සිද්ධියක් වෙනවා කියලා දන්නවා. ජාත්‍යන්තර ඔත්තු සේවාවලින් දැනුම් දීලා තියෙනවා. කවුද මේක නෑ කියන්නේ? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඇඟේ තියනවත් රාජපක්ෂලාගේ ඇඟේ තියනවත් තව කාගේ හරි ඇඟේ තියන්න යනවනම් මේක වැරදි. මේක වැරදි නෙමෙයි. මේක සම්බන්ධව මුල ඉඳලම ගත්තම විශාල පිරිසක් ඉන්නවා මේක දැනගෙන. දැනගෙන මොකද්ද කියලා තියෙන්නේ? සමහර අය කට උත්තර දීලා තියෙනවලු. අපි දැනගෙන හිටියට මේක මේ මහජනතාවට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මහජනතාවට මේ අවුරුදු කාලේ හින්දා අවුරුදු කණ්ඩ ඉඩ දීලා මහජනතාව කැළමිල්ලක් ඇති නොකර මේක මේ විදියට යන්න හරිනවා කියලා සමහරු කට උත්තර දීලා තියෙනවා. ඒවාද අපිට එදා මේ CID එකෙන් මෙතන අපිට කිව්වා. ඉතින් ඒ වගේම මේක ජාතිවාදී විදියටද ආගම්වාදී විදියටද මේ රටේ ඉඳන් නුවරඑළිය. නුවරඑළියේ සහරාන් ඇතුළු කණ්ඩායම නුවරඑළියේ ඉඳලා අවිආයුධ ටික හැංගලා පොලිසියට පැමිණිලි ලැබිලා තිබ්බා. අවිආයුධ හැංගුවා. ඒ විතරක් නෙමෙයි පුත්තලමේ ගියා අහු වුණා. ඒවා යට ගියා. බුදු පිළිම කැඩුවා. මේ එකක් නෙමෙයි සිද්ධීන් ජාලාවක් තිබ්බා මේ සිද්ධියට කලින්. ඈ එක තැනක බෝම්බ පිපරුවා, එක තැනක නැගෙනහිර පළාතේ මේක පිළිබඳ ටෙස්ටින් එකක් කරා. ඒ ටෙස්ටින් එක කරපු වෙලාවේ පොලිසිය දැනගත්තා. මේවා සම්බන්ධ දීර්ඝ දැනීමක් තියාගෙන තමයි මේ සිද්ධිය වුණේ. කාටවත් කියන්න බෑ නෑ මේක දන්නේ. මේක නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට මේක ඇඟිල්ල දික් කරන්න ඕනේ, නැත්නම් අගමැතිතුමාට දික් කරන්න ඕනේ, නැත්නම් පොලිස් භාර අමැතිතුමාට දික් කරන්න ඕනේ, නැත්නම් හමුදාපතිට දික් කරන්න ඕනේ, නැත්නම් පොලිස්පති, නැත්නම් ආරක්ෂක ලේකම්. මේ සියලු දෙනා කවුරු මොනවා කිව්වත් මේක නම වෙන්ද වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. කාටවත් නෑ කියන්න බෑ. නම වෙන්ද වෙනකොට මැසේජ් එනවා නම් MSD එකට ප්‍රභූවරු ආරක්ෂා කරන්න කියලා මෙන්න මෙහෙම සිදුවීමක් තියෙනවා. පල්ලි වලට ගහනවා ඈ. ඊළඟට මේක පල්ලි වලට ගහන්නේ හේතුව තමයි නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක් එම් කරලා වෙඩි තිබ්බ ඝාතනය කරපු එක ගැන කියලා වෙලා කියනවනම් මොකද්ද මේකේ තවත් කතාව? දැන් මේක දිගින් දිගටම මේ පාර්ලිමේන්තුව ඇව්වා, ආරයට ගෙනිච්චා, මෙහෙට ගෙනිච්චා, ප්‍රශ්න කරා. දැන් අද වෙනතුරු මං ආන්නේ මේවා පුහුණු කරපු, මේවට උත්තර දීපු, මේව වෙනින් හිටපු මිනිතු නෙවෙයි. මේ දේශපාලඥයෝ දෙපැත්තට බෙදාගෙන මේ ප්‍රශ්නේ රටට නිකන් බොරු පණිවිඩයක් දෙන එක තමයි මං හිතන්නේ. මේ දවස් දෙකෙත් මේවා දැන් කතා කරානේ. පහුගිය කාලෙම පාර්ලිමේන්තුවේ කතා කරලා උසාවි ගානේ ගිහිල්ලා මේවා සම්බන්ධව සමහරු බන්ධනාගත කරලා නඩු දාලා. හැබැයි ඉතින් මේ නඩු දාලා බන්ධනාගාර ගත කරා. හැබැයි තවත් මේ සම්බන්ධව කතා කරනවා. දැන් දින දෙකක් දීලා තියෙනවා මේ සම්බන්ධව කතා කරන්න කියලා අපිට. අපි ඉතින් මේ දින දෙකක් කතා කරනවා. අපි කතා කරා කියලා මේ දින දෙකක් කතා කරා කියලා ඉල්ලලා දැන් මේ ආයේ තව ලොට් එකක් අරන් ගිහිල්ලා මේ ඒ මිනිතුන්ගේ විරුද්ධ ඒ මිනිතු හිරේදායිද? නෑ. ඒ නිසා මම මේ කියන්නේ මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ සිද්ධිය සම්පූර්ණයෙන් දැනගෙන හිටියා. මේක එක්කෙනෙක් නෙවෙයි, හැම කෙනාම මේකට වග කියන්න ඕන. දැනගෙන හිටියා මේක වළක්වන්න තිබ්බ සිද්ධිය. අඩුම වශයෙන් මඩකලපුවේ බෝම්බේ නතර කරන්න බැර කීමකෝ. මඩකලපුවේ පත් වෙච්ච ඒ පල්ලියේ දේවස්ථානයක අපි පැත්තකින් දීමකෝ. කොළඹ බස්නාහිර පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස්පතිතුමාට මැසේජ් එක ගිහිලා තියෙනවා නම් බස්නාහිර කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුවාපිටියේ ගම්පහට, අනිත් ඒවා තනිකර කොළඹට. එතකොට බස්නාහිර ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පති කියන්නේ මුළු ගම්පහ සහ කොළඹ. එතකොට OIC ස්ටේෂන් තියන්නේ කොළඹ සහ ගම්පහ කියන්නේ සියලුම OIC ලා ඉන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ. එහෙමනම් 9 වෙනිදා එනකොට, 10 වෙනිදා එනකොට, අඩුම වශයෙන් 15 වෙනිදා එනකොට පොලිස් ස්ථානාධිපතිවරු ගෙනල්ලා නියෝජ්‍ය පොලිස් අධිකාරීලා හරහා ඩිවිෂන් වයිස් කතා කරලා මෙන්න මෙහෙම සිදුවීමක් තියෙනවා. මේක මුස්ලිම් ක්‍රිස්තියානි දේව පල්ලි සම්බන්ධව පල්ලි වලට ප්‍රහාරයක් නිකුත් වෙනවා. පූජනීය පූජකවරු ඝාතනය කරන්න ඉන්නවා. මේ සම්බන්ධව සූදානම් වෙන්න ඕන තරම් කාලේ තිබ්බා. හැබැයි සූදානම් වුණේ නැහැ. මේකේ තියෙන සම්පූර්ණ වගකීම පැහැර හැරීම හේතුව තමයි මේ වගකීම ගැන හිතුවේ නැහැ. ඇයි? මේකට හේතුව තමයි 2010 අපේ අර තියෙනවනේ අපේ රටේ මිනිසුන්ට ඕක LTT එකෙන් කියලා තිබ්බා. පැය 48 සිංහල මිනිසුන්ට මේව අමතක වෙනවා කියලා. ඒ වගේ මේක අපි 2010 වෙනකම් බෝම්බ පුපුරලා 2009 2010 වෙනකම් බෝම්බ පුපුරපු තිබ්බ රටක්. ඊට පස්සේ අවුරුදු 8ක් රටේ බෝම්බ පිපුරුවේ නැතුණා. මිනිසුන්ට මේක අමතක වුණා. මේ රටේ බෝම්බ පිපිරෙන්නේ නැහැ ඈ කියන එක ගැන මේ රටේ මිනිසුන්ට මේක අමතක වෙලා තිබ්බා. ඒ නිසා තමයි මේ සියලු දෙනා මේ වගකීමෙන් බැහැරව ඉඳපු නිසා තමයි මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම මේ බෝම්බ ප්‍රහාරය අපිට වළක්වා ගන්න බැරුණේ. නැත්තුව අද හෙට වෙනවා කියලා අද පණිවිඩය ඇවිල්ලා නෙමෙයි. දැන් සමානෙන් හෙට වෙන සිද්ධියක් අදාවනම් අපිට කියන්න පුළුවන් නැහැ. අනේ මේක මේ පැය කීපයකට කලින් ඇවිල්ලා තියෙන්නේ, මේක දැනුවත් වෙලා නැහැ කියලා. සමහර අය ඉන්නවා මේකේ බොරදියේ මාළු බාන්න බලාගෙන ඉන්නවා. මොකද්ද බොරදියේ මාළු බලන්නේ? Tamante ඒ කාලේ ඇමතිකම් දුන්නේ නැත්නම් අර අපේ රාජපක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා වගේ Tamante ඇමතිකම් දීපු නැති එක මේ අවස්ථාවේදී ඒ වගේනුත් පලිගන්න බලාගෙන මේ කතා කරන බවට පත් වෙලා තිනවා. එනිසා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මම හිතන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපිට විශේෂ දේශනයක් පෙරේදා අපිට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි මෙතෙක් කල් නොදැන හිටපු දේවල් අපිට පෙන්නුවා. අපිට කිව්වා ඒ ගත්ත දේවල් දිහා බැලුවම. ඒ නිසා සහරාන් ලාගේ තිබ්බේ එතුමාලාගේ යම් කිසි දෙයක් තිබ්බයි ඒගොල්ලෝ බිරින්දට කියනවා, දරුවන්ට කියනවා, ඈ අපි ආයේ මේ ආත්මේ ඊළඟ ආත්මෙදී හම්බෙමු, ඈ ඕගොල්ලොන්ට අපෙන් කරදර වෙයි, අපි මේ දේට සූදානම් වෙනකොට අපි නිසා ඕගොල්ලොන්ගේ පවුල් වලට කරදර වෙයි කියලා ඉතින් යම් යම් දේවල් කියලා දෙනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම මේ මරාගෙන මැරෙන සිද්ධිය වෙනුවෙන් ඒගොල්ලෝ සියල්ල සූදානම් වෙලා හිටියේ. ඉතින් යාඥා කරනවා, ඈ එකට ඉඳලා පෙන්නනවා. ඉතින් මේ වගේ ගොඩක් සිදුවීම් තිබ්බා. ඉතින් මේ සිදුවීම් වලට කලිනුත් නෑ නැති නෑ ගොඩක් සිදුවීම් අපිට මේ රටේ තිබිලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව විටින් විට අර ඊට අවුරුදු ගානකට කලින් බෝම්බයක් උපුරලා එක්කෙනෙකුට තුවාල වුණා. තුවාල වුණාම වෛද්‍යවරයා පකිස්තානයට ගියා. වෛද්‍යවරයා ඒ ලෙඩා සහරංගෙ මල්ලි මං හිතන්නේ එයාගේ ඒ දොස්තර රිල්වාන්ගේ තුවාලයට බෙහෙත් කරපු එක ඩොක්ටර්. අන්තිමේදී ඩොක්ටර් බලන ඩොක්ටර් නෑ ලංකාවේ. ඩොක්ටර් කෙලින්ම ඩොක්ටර් මාරු වෙලා පකිස්තානෙට. ඒ නිසා සමහර ඇමතිවරු හිටියා රිල්වාන් බලන්න ගියා. ඈ ඒකල රිල්වාන් බලන්න ගිහිල්ලා ඉවරලා කියනවා වෙනම නැගෙනහිර වෙන මොකද්ද වෙලා තියෙනවා, එයා වෙනුවෙන් පෙනී හිටින්නේ නෙමෙයි ගියේ කියලා. නෑ ඒගොල්ලෝ දන්නවා. සමහර අය නායකයෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය මේවා සම්බන්ධව දන්නවා. නෑ කියන්න බෑ. අද මේ ආණ්ඩුව පැත්තට කතා කරන්න එපා. ඔය විපක්ෂයේ ඉන්න මෙතන කතෝලික සභාව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා. ඔබතුමාලාට මං හිතන්නේ ඒව ගැන දැනගන්න ලැබෙයි. දැනගන්න ඕන ඔබතුමාලාට. එදා මං හිතන්නේ අපේ පුත්තලන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපිත් එක්ක වැඩසටහන ඉවර වෙනකම්ම හිටියා. නිරෝෂන් මන්ත්‍රීතුමා එතුමා අපි කීප දෙනෙක් ඒ වැඩසටහන ඉවර වෙනකම්ම බැලුවා. ඒ වැඩසටහන අපිට දැනගන්න තිබ්බා මොකද්ද තිබ්බ ඇති වෙච්ච දේ කියන එක. නිසා මේවා නිකම් මේ අරයට ඇඟිල්ල දික් කරන්න මෙයාට ඇඟිල්ල දික් කරන්නට වැඩිය මේ සිද්ධිය සම්බන්ධව මම නම් කියන්නේ දින 10ක් 15ක් තිස්සේ දැනුම් දීලා තිනවා. මේක වගකීම් පැහැරිය නැහැ. මේගොල්ලෝ හිතුවේ හැමදාම අර 2010 වෙනකම් බෝම්බ පිපිරුවා, 2010 ඉඳන් අවුරුදු ගානක් බෝම්බ පුපුරු නැති හින්දා ආයේ බෝම්බ පිපිරෙන්නේ නැහැ මේ රටේ කියලා හිතාගෙන වැඩ කරපු නිසා තමයි මේ පාස්තු ප්‍රහාරය වළක්වා ගන්න තිබ්බ ප්‍රහාරයක් කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ඔබ ස්තුතියි. මිලකට මොහම්මඩ් මුසාමිල් මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන්ම මූලාසනයට කරුණා කරලා නමක් යෝජනා කරන්න.
මූලාසනය සඳහා චින්තක අමල් මායා දුන්න යෝජනා කරන මන්ත්‍රීතුමා.
ඒක ඉස්තර. හොඳයි. බොහොම ස්තුතියි. මායදුරු මන්තුමා මූලාසනයට.
ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි, මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ තියෙන විවාදයේදී දැන් මෙතන අපි දකිනවා ප්‍රශ්න දෙආකාරව දකිනවා මේ ඉදිරිපත් වෙලා තියෙන එක. පළවෙනි දේ තමයි මේ වින්දිතයින් සහ උන්ගේ පවුල්වලට යුක්තිය සාධාරණත්වයේ ඉටු වුණාද කියන එක. එතකොට ඒ යුක්තිය සාධාරණත්වය ඉටු කරලීම සඳහා තමයි එක පැත්තකින් මේ විවාදය යෝජනා කර පාර්ශ්වයෙන් යෝජනා කරන්නේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් තිබුණා, ජනාධිපති කොමිෂන් සභාවක් තිබුණා, ඊට පස්සේ තවත් පරීක්ෂණ රාශියක් සිද්ධ වුණා, ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ රාශියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් අද විවාදය කරලා හෙට දිනෙත් මේ විවාදය කරලා හෙට හවස වෙද්දී හිතේ තියෙන මහමොලකරු නෙවෙයි සැබෑ මහමොලකරු හොයාගත්තොත් මන්නම් මගේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. මේ විවාදය ඒ තරම් ප්‍රතිඵලදායක විදියට අවසන් කරගන්නවා නම් මං හිතනවා, මං අභියෝග කරනවා, මං මගේ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙනවා. මොකද මන් දන්නවා හෙට හවස වෙද්දිත් මේ විවාදය ඉවර වෙන්නේ හිතේ තියෙන මහමොලකරුවන් නම් කරලා මිසක් සැබෑ මහමොලකරුවා හොයාගෙන නෙවෙයි කියලා. ඒ නිසා මේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කිරීම කියන එක ඒක සෙල්ලමකට ගන්න ඕන කාරණයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඔවුන්ට පරීක්ෂණ පිළිබඳව විශ්වසනීයත්වයක් ගොඩනැගීම, ඒ වගේම ඔවුන්ට සාධාරණව මේ පරීක්ෂණ සිද්ධ වෙනවා කියන හැඟීම ඇති කිරීම, ඒ වගේම වගකිව යුත්තන්ට දඬුවම් දීම කියන මේ කාරණා සිදු ඉටු කිරීම මගින් තමයි එක පැත්තකින් ඔවුන්ට යුක්ති ඉටු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියට ඒ වන්දි මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ඒවා හරියට හදලා තමයි මේ සාධාරණකම ඉටු වුණා කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව මේක බෝලයක් වගේ එහෙට මෙහෙට පාස් කර කර තව අවුරුදු ගාණක් මේ පන්දුවට පහර දීලා හේ ත්‍රිදවල මේ සමාජයේ ජාතින් අතර බෙදීම් වර්ධනය කරලා මේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මේ පාස්කු දින ප්‍රහාරයේ සැබෑ සිදුවීම් පිළිබඳව ඇත්ත දන්න අය, අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ මේ විපක්ෂ ඉදිරිපෙළේ ඉන්නවා, අර ආණ්ඩු පක්ෂ ඉදිරිපෙළේ ඉන්නවා, අර නිලධාරී කාමරේ ඉන්න උසස් නිලධාරීන් අතර ඉන්නවා, මේ රටේ ආගමික සංස්ථාවල ඉන්නවා, මේක ඇත්ත දන්න සත්‍ය දන්න අය, සමහර තානාපති කාර්යාල අස්සේ ඉන්නවා, රාජ්‍ය නිලධාරීන්ගේ උසස් නිලධාරීන්ගේ ඉන්නවා, මේ ඇත්ත සත්‍ය මොකද්ද උනේ කියලා හරියටම ටක්කෙටම දන්න අය. හැබැයි මේ කවුරුත් මේවා කියන්නේ නැහැ. ඒ නිසා අපි මේ විවාදය ඇස්සේ කතා වෙන්නේ මොනවද? පාස්කු දින ඒ ජනාධිපති විමර්ශන කොමිෂමෙන් ඉදිරිපත් කරපු ඒ තොරතුරුයි, මාධ්‍යවල ගිය තොරතුරුයි, මේ නිලධාරි මහත්තුරු සමහර අය කරපු සම්මුඛ සාකච්ඡායි, පැනලා ගිය පොලිසිය අය ඉදිරිපත් කරපු සම්මුඛ සාකච්ඡායි, ඔව්වයෙන් ආපු තොරතුරු තමයි අපි මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔක්කොම ඉදිරිපත් කළ මේ විවාදය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා සැබෑ මොලකරුවන්, එහෙම නැත්නම් සැබෑ වගකිවුත්තන් හොයාගන්න ඕනේ නම් මේ දෙපැත්තේ මේ ඉන්න අර කූඩුවෙත් ඉන්න ඒ සියලු දෙනා දන්නවා මේ කවුද කරන්න ඕනේ. නමුත් සමාජයට මේක හෙළි කරන්නේ, සමාජයට මේක හෙළි නොකරන තාක්කල් මේක ප්‍රශ්නයක් විදියට තියෙනවා, ප්‍රශ්නයක් විදියට ඉතුරු වෙනවා. දැන් අපිට චෝදනාවක් එනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණය සඳහා සලේවත් පාවිච්චි කරගෙන මේක කළා කියලා. දැන් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කිරීමට ඉමහත් කැපවීමක් කරපු අය. එතුමා ජනවරමට පයින් ගහලා ඒ පාලනය විනාශ කරලා ගියා. ඒක අපි අනුමත කළේ නැහැ, අපිට කොන්ද තිබ්බ එළියට එන්න. හැබැයි ඒ නිර්මාණය කරපු ජනවරමට දායක වෙච්ච මිනිස්සු, ඔය සැකේම තිබ්බනම් අශ්‍රප් මහත්තයාගේ ඝාතනය අදත් හොයාගෙන නැහැ නේද? හකීම් මහත්තයාට නායකත්වය ගන්න තමයි අශ්‍රප් මහත්තයා නැති වුණේ කියලා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒ විදිහටම ප්‍රේමදාස ජනාධිපතිතුමාව ඝාතනය කරේ ඩී.බී. විජේතුංග මහත්තයාට ජනාධිපතිකම ගන්න කියලා ඕනනම් කියන්න පුළුවන්. ඉතින් එහෙම සංකල්ප ඔස්සේ යනවනම්, සංකල්ප ඔස්සේ සිතුවිලි ඔස්සේ යනවනම් අපට මේ ප්‍රශ්න මෙහෙම විසඳන්න බෑ. එනිසා අපි ඉතාම සාධාරණ විල්ලනවා ජීවිත විශාල ගාණක් විනාශ වුණු විශාල තුවාල ලැබුණු මේ මිනිස් ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. අපි මේක නවත්තන්න ඕනේ. අපි සාධාරණ පරීක්ෂණයක්, වඩා සාධාරණ පරීක්ෂණයක්, ඒ සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් පරීක්ෂණයක් මේ පාර්ලිමේන්තුවේ කරන්න ඕනේ. ඒක අර කලින් ෆොන්සේක මහත්තයත් වාඩි වෙලා අනෙක් සියලු දෙනා හකීම් මහත්තයයි ජේවීපී එකයි ඔක්කොම සෙට් එක වාඩි වෙලා කරපු කොළම වගේ පරීක්ෂණයක් වෙන්න ඕනේ
නැහැ. ධර්මන්තෝ ඔබතුමාට විනාඩි දෙක කාලයක්
වැඩිපුර දෙන්න. කොළම වගේ වෙන්න ඕනේ නැහැ. ඒක සැබෑ ලෙසම මේ රටට වග කියන පරීක්ෂණයක් බවට වෙන්න ඕනේ. ඒ පරීක්ෂණය ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ඕන නම් නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි ඒක පරීක්ෂණ කණ්ඩායමට ජාත්‍යන්තරය ඇතුල් කරගන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා මේකේ ඊළඟ දිගුව. මම ස්තුතිවන්ත වෙනවා මොනවා වුණත් සුමන්තිර මන්ත්‍රීතුමා අද ඒ සැලැස්ම එළියට දාලා ගියේ එක. එතුමා අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 4 එකේ වීඩියෝ එක පිළිගන්නවා නම් ඇයි ඔබට කිලින් ෆීල්ස් පිළිගන්න බැරි කියලා. ඔන්න සුමන්තිර මන්ත්‍රීතුමා දැම්ම බෝල එළියට. එහෙනම් ඊළඟට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් තියෙනවා නම්
ඒකට හයිබ්‍රිඩ් අධිකරණයක් තියලම දඬුවම් කරනවා නම් අපේ අධිකරණ පද්ධතිය අපේ රාජ්‍ය පද්ධතිය විශ්වාස නැත්නම් කිලින් ෆීල්ඩ්ස් වලටත් ඇයි ඒ ඉඩ දෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ ඊළඟට පෝලිමට එන්න නියමිතයි. ඒ හින්දා අපි දකින්නේ මේක හුදු පාස්කු දින වින්දිතයින්ගේ සාධාරණ කිරීම ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. චැනල් 4 කියන පගාවට චිත්‍රපට හදන නාලිකාව, සම්තින්නක ආරං චිත්‍රපට හදන නාලිකාව, ඇත්ත ඒකනේ, ගානක් අරගෙන චිත්‍රපටයක් හදලා එළියට දානවා. ඒ නාලිකාවේ බොරු බේකල් අරගෙන රාජ්‍යයක් උගස් තිනවට අපි විරුද්ධයි. ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශය කියන්නේ මේ රටේ ආරක්ෂාවේ කොඳුන ආරටිය වගේ. ඒ බුද්ධ්‍යංශය ආරක්ෂා කර ගැනීම අපට අයිති දෙයක්. අපි කවුරුත් එකද එකවන්න කරන්න ඕනේ. මේ කිලින් ෆීල්ඩ්ස් චිත්‍රපටය නිර්මාණය කිරීම සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දිගටම උත්සාහ කරන්නේ ආරක්ෂක හමුදා සහ බුද්ධ්‍යංශ වලට ප්‍රහාර එල්ල කරන්න. මේ චැනල් 4 නාලිකාවේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ ඉදිරිපත් කරපු චිත්‍රපටියත් ආරක්ෂක අංශ වෙතේ උපාය මාර්ගයේ ඉදිරි දිගුවක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් වියවුණු කාරණයක් නෙවෙයි. එනිසා අපි ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරමු. දැන් ෆොන්සේකා මහත්තයාට සැලෙත් එක්ක තියෙන ප්‍රශ්නෙට කියනවා සැලේ ඉල්ලා සෙන්න ඕන අයින් ගන්න, ඒවා පෞද්ගලික ප්‍රශ්න වෙනම බේරගන්න. ආමියකේදී වෙච්ච සිදුවීම් පස්සේ බේරගන්න. හැබැයි සැලේට වැඩිය උත්තරීතරයි මේ පාර්ලිමේන්තු උඩින් තියෙන්නේ.
කාලය අවසන් කරන්න.
ඒ නිසා ඒ ඕනම කෙනෙක් ගැන පරීක්ෂණය කිරීමේ අයිතිය හැකියාව අපිට තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු ඇතුලේ නිවැරදි පරීක්ෂණයක් කරලා රටේ බුද්ධ්‍යංශත් ආරක්ෂා කරගෙන රටේ නීතියත් අකුරටම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට අපි යොමු. අපි සියලු දෙනා මේ කාරණේදී මීට වැඩිය වගකීමෙන් හැසිරෙමුයි කියලා ඉත ආදරෙන් ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුතුමා. ගරු ජගත් පුෂ්පකුමාර අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තිබෙනවා.
මුලස්සන අඩෝඩ ගරු මන්ත්‍රීතුමනි, අද යෝජනා කරපු මාතෘකාව සම්බන්ධව මට කියන්න තියෙන්නේ මේක අවුරුදු ගානක් තිස්සේ හොද හොද මඩේ දාන කටුප්පක්. මේ තුලින් කාටද කරන අසාධාරණය? මේ තුලින් අසාධාරණය වෙන්නේ අය මියගිය අවුල්වල අයට තවත් දුකක් වේදනාවක් ඇති කිරීම. අපි බලනවා මේ YouTube වල gossip. මේ gossip වල ඇත්තක් තියෙනව මොලේ සනාරුවට මන්ත්‍රීතුනේ බොරුත් තියෙනවා. නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ කරන්නේ? channel 4 එකෙන් චිත්‍රපටයක් නිර්මාණය කරලා ප්‍රදර්ශනය කරනවා. ඒකට ලංකාවේ අපි කෝටි ගාණක් වියදම් කරලා ඩිබේට් කරනවා. දැන් මේක අවුරුදු ගාණක් ගියා නැවතුණා. channel 4 සිද්ධියට ආයෙත් ඩිබේට් එකක් කරනවා. කාගේ මුදල්ද මේ? මහ ජනතාවගේ මුදල් අපි වියදම් කරන්නේ. මේ නිසා අර අපේ මුසම්මිල් කරු මන්තුමා කිව්වාගේ අපි සියලු දෙනාම එකතු වෙලා මේකට මුදල් නාස්ති කරනවා විතරක් නෙවෙයි, සියලුම දෙනාගේ එකඟතාවය අනුව මේක මහමලකර මොලකරු සොයා ගැනීම සඳහා අපි නැත්තම් channel 4 එකේද නැත්තම් තවත් දෙයකද නැත්තම් තවත් gossip වල මේකට නෙවෙයි අපි එකතු වෙලා මේක හොයමු. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ කරන පරීක්ෂණ වලට අවශ්‍ය නම් ජාත්‍යන්තර සහය අපි ඒ අයගේ උපදෙස් අරගෙන අපි පරීක්ෂණයක් කරනවා විනා අපි නොඑක් අය කියනවා හැරම ගේන්න මෙහෙන් ගේන්න මේ අකේ කරත් කියන්නේ එතුමා කිව්ව එක මාත් එකඟයි. මේ යන්නේ මොකටද? මේ මුට්ටිය දාන්න හදන්නේ. මේ මුට්ටිය දාලා වෙනත් පැත්තකට මේ ගෙනියන්න හදන්නේ. මේවට අපි අහුවෙන්න අවශ්‍ය නැහැ. අපි මේවා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ කියන එක. අපි අවුරුදු කීයක් කතා කරාද? දැන් මේ යෝජනාව කරපු ගරු නිරෝෂන් පෙරරා මන්තුමා මේ යෝජනාව ගෙනාවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සම්බන්ධව මෙහෙම සිද්ධියක් ඇති වෙනවා කියලා ඔබතුමාගේ ආරක්ෂක නිලධාරීන් ඔබතුමාට වාර්තා කරේ නැද්ද? ඔබතුමාගේ ආරක්ෂකනේ ඔබතුමාගේ කාලේ ඇමතිවරයෙක්, රාජ්‍ය ඇමතිවරයෙක්. ඔබතුමා මේ යෝජනාව ගැන අපි ගැත්ත ඔබතුමාගේ ආරක්ෂක නිලධාරින්ට ගෙනල්ලා කිව්වා මෙන්න මේ සිද්ධියක් වෙනවා, මේකෙන් ආරක්ෂා වෙන්න. එහෙම දැන අපි ඒකලේ පාර්ලිමේන්තු හිටියේ නෑ ගරු මන්ත්‍රීතුමනි. එහෙම දැන මේ යෝජනාව කරන්නේ තමන්ගේ පටු දේශපාලන වාසිය සඳහායි. මේ පටු දේශපාලන වාසිය සඳහා අහිංසක මිනිස්සුන්ගේ, දුප්පත් මිනිස්සුන්ගේ, සිය ගණක් නියදිච්ච මිනිස්සුන්ගේ, තුවාල ලැබුවු මිනිස්සුන්ගේ ඒ තුවාල පාරන්න එපා කියන එක අපි මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න කැමතියි. එනිසා අපි මේ කාරණාව සම්බන්ධව මේක දිගින් දිගටම මේ අපි කතා කරන තොරතුරු ආවනම් මම කියන්නේ තොරතුරු ලැබුණනම් ඒ තොරතුරු වලට උපදෙස් දුන්නනම් ඒ උපදෙස් ක්‍රියාත්මක නොකළාය සම්බන්ධව
ඒක නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව. ඒව අපි නීතිය ක්‍රියාත්මක කරමු. ඒවට හොයලා බලමු. ඒවට හරියට රාජකාරී ඉදිරි නොකිරීම සම්බන්ධව අපි කටයුතු කරමු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධව මම දැක්ක කොමිෂන් පාස් කොමිෂන් වාර්තාවේ කියන නියුරම් ප්‍රකාශ වගේ නොඑක් ආකාරයක කියන එතුමාට මේක දැනුවත් කරේ නැහැ කියන එක. එතුමාට දැනුවත් කරේ නැහැ කියන එක පාස් කිරිදා කොමිෂන් සභාවේ කියනවා. හැබැයි නම් මෙතන ඇවිල්ලා කියන්නේ මොකද්ද? මහ තේරුමක් නැති සත්තුන්ගේ නම් කිය කිය පිස්සන්ගේ නම් කිය කිය මෙතන තවන්ගේ තියෙන පෙර වෛරය පිරිමසා ගැනීම සඳහා හැසිරෙන ආකාරය මා නිර්ලජ්ජිතයි කියන එක මතක් කරනවා. එතුමා ඉල්ලුවේ ආරක්ෂක ඇමතිකම. ලොන් ජනාධිපති කාලේ. එතුමා ඉල්ලුවේ පොලිසිය භාර ඇමතිකම. මම දන්නවා මොකද එතුමා ජනාධිපතිතුමා කල්පනා කරන්නේ නැති වඳුරෙක්ට දැලිපිහ දුන්නොත් මොකද වෙන්නේ කියන එක. වඳුරෙක්ට දැලිපිහ දුන්නේ මොකද වෙන්නේ කියන එක. මොකද නිරන්තරයෙන් මේ කාලේ වඳුරන්ට වඩා සත්‍යය ගැන කතා කරේ. මට මතකයි උගුඩුව ගැන කතා කරා, කලවැද්දව ගැන කතා කරා. එහෙමනම් සුදුසු තනතුර මොකද්ද කියන එක එදා හිටපු ජනාධිපතිතුමා තීන්දුව කරන්නේ නැති. කලවැද්දව ගැන කතා කරා නම් කලවැද්දව බලන්න බාර ඇමතිකම දෙන්නේ නැති. ඉතින් මේකට වෛරයෙන් කතා කරලා තේරුමක් නැහැ. වෛරයෙන් කල්ලා ද්වේෂයෙන් කතා කරලා කල්පනා කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා කතා කරමු ගැන. මගේ මිත්‍රයෝ කීප දෙනෙක් යුද්ධ හමුදාවේ. ඒ යුද්ධයේ යනකොට එතුමා ආරක්ෂක හමුදා ප්‍රධානී හැටියට කිව්වලු හෙට මෙන්න මේ මැප් එක පෙන්වව හෙට මේ ටාගට් එකට යන්න ඕනේ කියලා. දැන් ඩේගල හරි සර්, වෙරි වෙල් සර් කියලා ඉතින් ඒවලු. යා මේ ටාගට් එකට යන්න බැරුණාලු. ටාගට් එකට මීටර් 200කින් මෙයා නැතර වෙලා දැන් ඉතන මෙඩි කාගෙන ඉන්නවලු. මේ ආරක්ෂක නිලධාරීන් ශේෂ්ත්‍රයේ වැඩ කරන අය කිව්වලු මේක ගියා නම් විශාල පිරිසක් මැරෙනවා. විශාල පිරිසක් මැරෙනවා. මැරුණම කිව්වලු මොකද යන්න බැරුණේ? සර් වතුර. කොතෙන්ද වතුර? මේ කකුල යන්තම් පෙන්ගෙන ගන්නට වතුර. එයාකෝ එතෙන්ද වතුර නෑ. අර අනිත් එක ළඟට දෙවෙන්නේ නෑනේ. පළයාගුවල හෙට. මේගොල්ලන් ගිහිල්ලා. විශාල ගාණක්. මෙයාගේ අන බලදල විශාල ගාණක් මැරිලා. විශාල ගාණක් අපි හමුදාවේ. අය මැරලා 500 ගාණක්. එදා මැරලා තියෙනවා. මෙහෙම යන දුන්නේ. ඒ නිසා එදා අපි නිකන් හොල බැලුවා මොකද්ද කියන එක මේ ආරක්ෂක ඇමතිකම නොදැනකොට පොලිස් නිලධාරීන් හුඟක් සිවිල් අංශේ කටයුතු කරන්නේ හුඟක් නිලධාරීන් කියලා මෙයාට මේ පොලිසිය බාර දුන්නොත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය බාර දුන්නොත් අපිට හමුදා පාලනයක් ගිහිල්ලා අපිට මේ තත්ත්වය කරගෙන යන්න බැහැ කියන එක සම්බන්ධව ලොකු විරෝධතාවයක් නැතුණු බව මතක් කරන්න. ඒ නිසා මම අපි යන්න ඕන. අපි මේ වින්දිතයන් දැන් මෙයා අපි කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. මේ වින්දිතයන්ට සිදු වූ අසාධාරණේ ඒ ගැන වෙච්ච සාධාරණේ හරියට ශිෂ්ට වුණාද කියන එක අපි හොයලා බලන්න ඕන. අපි මේ වින්දිතයන්ට තුවාල ලැබුවට මියගෑයි පවුල් වලට මේ විවාදය බලන් ඉන්නකොට එයා දකින්නකොට මේ මොනවද මේ වල්පල් කතා කරනකොට අනේ මේ 225 බැනුවානේ මේ වගේ සිද්ධීන් නිසා මේ 225 කතා කරන්නේ අපේ පවුල් වල මැරුණ අය ගැනද නැත්නම් අපේ තුවාල ලැබුව අය ගැනද? මේක සජීවී යනකොට බොහොම ආශාවෙන් කල්පනා කරන ඇති හොඳයි. ඔන්න දැන් දවස් දෙකක් විවාද කරලා මහ මොළකාරයා හොයාගනීවි. ඒ බලාපොරොත්තු ඇතුව කතා කරන්නේ මොසම්මිල් මන්තුමා කිව්වාගේ අවසාන වෙන්නේ දවස් දෙකක. ඒ අයගේ දැන් මේක සජීවී වහගෙන ඉන්නවා. මේ වින්දිතිය අද දවස් දෙකේම කරපු මන්ත්‍රීතුමනි අදයි හෙටයි දෙකේම හොඳටම අහගෙන ඉන්නවා. හරි දැන් අල්ල ගන්නවා. මූලික මහ මොළකරු අල්ල ගන්නවා කියලා ලොකු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මීට වඩා වගකීම් වැඩ කරන්න ඕන. ඒ නිසා වගකීම් වැඩ නොකරපු නිසා තමයි අපිට දීර්ඝ කාලයක් තිස්සේ අපිට මේක තිබුණේ. මේකට කිසිම අපිට දැන් චෝදනා කරන්න පුළුවන් නේ. අපිට චෝදනා කරන්න පුළුවන් මේකට පළවෙනි වග කියන්න පුළුවන් එක්තරා දේශපාලන පක්ෂයක්. මම නම කියන්නේ නැහැ. මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ යා. මොකද එයා ඒ දේශපාලන පක්ෂේ ජාතික ලැයිස්තුවේ නම් කරපු කෙනාගේ ළමයි දෙන්න තමයි මරාගෙන මැරුණේ. අපි එහෙම චෝදනා කරන්නේ නැහැ. ජාතික ලැයිස්තුවේ මොකද අර ඉබ්‍රාහිම් හාජ්ජි අර්ධ මේ කවුද කියලා ජාතික ලැයිස්තුවේ නම තිබුණා මූල අසරාර ප්‍රමන්තේ. දැන් අපිට කියන්න පුළුවන් මේක කවුද ප්ලෑන් කරේ? කවුද බලය ලබාගෙන කටයුතු කරේ? මේ එක්තරා දේශපාලන ලැයිස්තුවේ ලැයිස්තුව ගෙනල්ලා අපි කියනවා මෙන්න මේ නාම යෝජනා ලැයිස්තුව කියලා නම් කියාගෙන ගියලා මෙන්න ඉබ්‍රාහිම් හයිප් හජර් මෙන්න මෙයා තමයි මේ ජාතික ලැස්තුවේ ඉන්න මෙන්න අහවල් පක්ෂේ. එතකොට යාගේ පුතු දෙන්න තමයි මරාගෙන මැරුණේ. ඒ පක්ෂය වගේ කියන්න ඕනේ කියලා අපිට ඇඟිල්ල දික් කළා කියන්න පුළුවන්. අපි එහෙම කියන්නේ නැහැ. එහෙම කරොත් අර වින්දිත යන දෙන අසාධාරණයක් කියලා අපි දන්නේ. දැන් අපි මොනවද අපි කල්පනා කරන්න ඕන? මේ සභාව අපි වැදගත් දෙයකට ප්‍රාවිච්ච කරනවද නැද්ද කියන එක අපි මොහොතකට කල්පනා කරන්න. ගිය සතිය ක්‍රිකට් බෝඩ් එකක් අල්ලගෙන දවස් දෙකක් ගත කළා. දෙකක්ද තුනක්ද ගත කළා. විශ්වාස භංගයක් ගෙනල්ලා දවස් තුනක් ගත කරා. අදයි හෙටයි දවස් දෙකක් ගත කරනවා. දවසකට පාර්ලිමේන්තු වියදම කීයද? මේ වියදම මේ දවස් ගානේ ප්‍රයෝජනයක් වෙන විදිහට මේ ජනතාවට, මහ ජනතාව අපි පත් කරපු ජනතාවට අපි සාධාරණයක් ඉෂ්ට කරනවද කියලා කල්පනා කරන්න. දවස් තුනක් විවාද කරනවා, නොයෙක් ආකාර දෙපැත්තට බැනගන්නවා. අපේ විදුලිය බිල කීයද මේ පාර්ලිමේන්තුවේ? අපි පඩිනඩි වැටුප් දීමනා කීයද මේ පාර්ලිමේන්තුවේ? මේ පාර්ලිමේන්තු සඳහා අමතර දීමනා කොච්චර ගෙවනවද? මේවා අපි කල්පනා කරනවා. ඒ නිසා මෙවැනි විවාද ඉල්ලීමේ නිරෝෂන් පෙරනා මන්තුමා මෙතන ඉන්නවා. මම ඔබතුමාගෙන් අහනවා. මම ඔබතුමා අහන එක ප්‍රශ්නයක්. මෙන්න මේකට විතරක් ඔබතුමා පුළුවන් උත්තර. ඔබතුමා එවකට රජ නියෝජනය කරපු ඇමතිවරේ. ඔබතුමාගේ රාජකාරියට, ඔබතුමාගේ ආරක්ෂාවට දීපු ආරක්ෂක නිලධාරීන්ට පැහැදිලිව ඇමති ආරක්ෂක මණ්ඩලයේ කාර්යාලේ ඒ කාර්යාලේ ඔබේ නිලධාරීන්ට කියලා දෙන මෙන්න මේ සිද්ධියක් එන්න පුළුවන් ආරක්ෂා කරගන්න කියලා. එහෙනම් ඔබට මේ යෝජනාව කරන්නේ ඔබත් මේකට වගකීම්. ඔබට තිබුණ ඔබ මම ආගම වශයෙන් කතා කරන නෙමෙයි. ඔබේ පළාත නියෝජනය කරන කිට්ටුව හැටියට, කඩුවපිටියේ පල්ලිය කිට්ටුව ජීවත් වෙන කෙනෙක් හැටියට ඔබතුමාට රහසේ පණිවිඩයක් යවන්න තිබුණා. මෙන්න මේ වගේ සිද්ධියක් වෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේක ආරක්ෂා කරගන්න කියලා පණිවිඩයක් යවන්න තිබුණා. එතන හිටපු විපක්ෂය අද ඉන්න මන්ත්‍රීවරු, ලොකුවට කතා කරන මන්ත්‍රීවරු, විශාල ප්‍රමාණයක් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මේ සියලු දෙනාට තොරතුරු දීලා තිබුණා. ඒ සියලු දෙනා එක්කෙනෙක් ආඩු ගානේ. මෙතන කතෝලික වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් අදහනාය වෙන්න පුළුවන්, හින්දු ආගම අදහන්න පුළුවන්. මේක පොදුවේ දැනුවත් කිරීමක් කරන්න තිබුණා. ඒ සම කටයුතු කරාද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා අපි මේ ගැන කතා කරනකොට අපිට තියෙනවා මේ විතරක් නෙවෙයි මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. මේ පාස්කු ඉරිදා 300 මැරීම විතරක් නෙවෙයි මට තියෙනවා ඊට වඩා. අපේ උත්තරීතර පොලිසිය නිලධාරීන් නැගණිව 600ක් අරන් ගියා. පොලිසිය නිලධාරීන් 600ක් බාර වෙන්න කියලා. එක්තරා යුගයක ප්‍රේමදාස ජනාධිපතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා පියාණන්ගේ කාලේ 600ක් එරාවුරු ඇතුළ පොතිල් ප්‍රදේශවල බාර වෙන්න කිව්වා. මේ බාර වෙන්න කොහොමද? අධ්‍යක්ෂ උසන් ගිහලා බාර වුණා. ප්‍රේමදාස මැතිතුමාගේ තාත්තායි කාලේ මේ බාර වුණ නිලධාරීන් කණ්ණි කුඩිචාරු කැලේට අරන් ගිහලා පොලිං ගහලා වෙඩි තිබ්බා. මෙන්න මේ අසාධාරණ ලක්කෝ පොලිස් නිලධාරීන් කරපු සාධාරණයක් වත්. ඒ පවුල්වලට සිද්ධ වුණ සාධාරණේ මොකද්ද? මෙන්න මේවට විවාද කරන්න. අන්න ඒවට අපි හිතාමතා මේක අපි දන්නේ නැහැ. මේක සැලසුම් කරලා හොර රහසේ කොහොම හරි වෙන්න පුළුවන්. මේක රාජ්‍ය පාලනය කරන පාලකයෙක් විසින් දීපු නියෝගය නිසා අපේ 600ක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාගේ පියාණන්ගේ නියෝගය නිසා 600ක් මරණ පොලිස් නිලධාරීන් ඒවට ගත්ත සාධාරණේ මොකද්ද කියලා විමසමින් ඔබතුමා අවස්ථාවලිය සම්බන්ධව මම ස්තුතිය බල කරමි. මන්නියන බොම්සු
බොම්සු දිගරුව එමත්තුමා.